මේ ආරාධනය මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සමාජ විද්‍යා ගුරු උපදේශක R.A.R. කුමාරිහාමි මහත්මියට.
පුරවැසි අධ්‍යාපනයේ විෂය අපි දන්නවා දුවේ පුතේ කාණ්ඩ විෂය. මේ කාණ්ඩ විෂයක් වුණාට අපට උසස් පෙළ පන්තියේ හැදෑරීම සඳහා සම්මානයක් අවශ්‍ය වෙනවා. මේ සම්මානය ලබා ගැනීමට පුරවැසි අධ්‍යාපනයේ විෂය ඉතාමත් මැනවින් ඉගෙන ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව අද මේ ඔගොල්ලෝ මේ ගෙවල් වල ඉන්න අවස්ථාවේදී මේ පුරවැසි අධ්‍යාපනයේ විෂයේ 11 ශ්‍රේණියේ පළමුවන පාඩම පිළිබඳව කතා කිරීමල තමා සූදානම් වන්නේ. ඔයාලා දන්නවනේ පුතේ මොකද්ද මේ පළවෙනි පාඩම කියන්නේ? නීතිය හා යුක්තිය. මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොටත් අපිට පේනවා නීතිය කඩකළ ඇතැම් පුද්ගලයින්ව අත්තරංගොට ගන්න ආකාරය. ඒ නිසා මේ නීතිය පිළිබඳව පාඩම ඔගලන්ට ඉතාම වැදගත් වෙනවා. මේ පළවෙනි පාඩමේ නිපුණතාවයේ වශයෙන් අපි හඳුන්වන්නේ නීතිගරුක පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ අනුව මේ නිපුණතා මට්ටම තමා පුතේ දුවේ විවිධ නීති වර්ග හා ඒවාට අදාළව රාජ්‍යය කටයුතු කරන්නේ කොහොමද කියන එක. ඒකේ තියෙන ඉගෙනුම් ඵල වශයෙන් අපි හඳුනා ගන්නවා නීතිය නිර්වචනය කරන්නේ මොන ආකාරයටද, දේශීය නීතිය අර්ථකථනය කරන්නේ කොහොමද, අන්තර්ජාතික නීතිය විස්තර කරන්නේ මොන විදියටද, විවිධ නීති වර්ගවලට අදාළව රාජ්‍යයේ භූමිකාව විස්තර කරන්නේ කෙසේද. මෙන්න මේ නිපුණතා ඵල ඉටුවන ආකාරයට මේ පාඩම ගත්තාම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා නීතිය කියන්නේ මොකද්ද කියලා හැඳින්වීමට. එතකොට මේ ඊළඟට නීති වර්ග මොනවද, නීති එක තියෙන ගුණාංග මොනවද, නීතියේ මූලාශ්‍ර මොනවද, පොදු නීතියට අමතරව ක්‍රියාත්මක වන වෙනත් නීති වර්ග මොනවාද, නීතිය අපක්ෂපාතීව සහ අප්‍රමාදව නොවිසඳීම නිසා ඇතිවන්නා වූ අයහපත් ප්‍රතිඵල මොනවාද කියලා. අපි දකිනවා උත්තරපත්‍ර ඇගයීම් කටයුතු වලදී මේ නීතිය ආශ්‍රිත පාඩම් වලට දරුවන් ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙනවා. ඒ උත්තර ලියන්න නම් මේ පිළිබඳව හොඳ අවබෝධයක් අවධානයක් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්ම සඳහා නීති රීති වගේම නීතියේ ආධිපත්‍යයත් වැදගත් ගුණාංගයක්. නීතිගරුක පුරවැසියෙකු ලෙස සමාජයක ජීවත් වෙන්න නම් පුද්ගලයා ඒ නීතියට අනුව හැඩගැහිම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපිට පේනවා සමාජයක් තුල ගත්තහම බොහෝ විට ගැටුම් ආරවුල් වගේ දේවල් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ ඇයි දුවේ පුතේ? නීති ගරුක පුද්ගලයින් නොවීම නිසා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පැවැත්ම සහතික කිරීමට නීති ගරුක පුද්ගලයින් අත්‍යවශ්‍යමයි. එහෙනම් නීති ගරුක පුද්ගලයෙකු සමාජයට දායාද කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීමක් මේ ඒකකයේ තුලින් අපේක්ෂා කරනවා. එහෙනම් අපි පළමුවෙන බලමු දුවේ පුතේ නීතිය කියන්නේ මොකක්ද? නීතිය කොහොමද නිර්වචනය කරන්නේ? එතන නීතිය පිළිබඳව අපි දන්නවා දේශපාලඥයින්, දේශපාලන විශාරදයින්, දේශපාලන ආණ්ඩු ක්‍රම විශ්ලේෂකයින් විවිධාකාරයට නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිර්වචන පොදුවේ ගත්තාම අපිට කියන්න පුළුවන් මොකද්ද නීතියක් කියන්නේ? යම් රටක ප්‍රජාවක විධිමත් මිනිස් හැසිරීම පාලනය කිරීම සඳහා නැත්නම් සමාජයේ යහ පැවැත්ම උදෙසා පුද්ගලයින්ගේ යහ පැවැත්ම අවශ්‍යයි කියන එක. එහෙනම් මේ මිනිස් හැසිරීම අපට පේනවා දෙආකාරයකට. මොකද්ද? එකක් තමයි අපට මේ මිනිසුන්ගේ හැසිරීම බාහිරින් පේනවා. ඒ වගේම සමහර හැසිරීම් තියෙනවා බාහිරට පෙන්වන්නේ නැහැ. ඒවා අපි කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් අභ්‍යන්තර හැසිරීම සහ බාහිර හැසිරීම. ඒ කියන්නේ මේ චර්යාව පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම බාහිර හැසිරීම යම් සමාජයට කරදරයක් නම්, ඒ සමාජයේ පුද්ගලයින්ට කරදරයක් නම්, ඒ හැසිරීම පාලනය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි දන්නවා, එහෙනම් රාජ්‍යයක් විසින් ක්‍රියාවට නන්වනවා ඒ හැසිරීම් පාලනය කිරීම සඳහා යම් යම් නීති රීති සමුදායයන්. එහෙනම් නීතිය කියලා අපි දන්නවා TH Green කිව්වේ මොකද්ද? නීතිය යනු රාජ්‍යයේ විසින් ක්‍රියාවට නන්වනු ලබන අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතිය. දුවේ පුතේ ඔයගලගේ පොතේ ඇති ඒ කොටස බලන්න. ඒ වගේම ජෝන් ඔස්ටින් කියන නීතිවේදියා කියන්නේ මොකද්ද? නීතිය යනු පරමාධිපත්‍යය, නැත්නම් දේශපාලන අධිකාරියක් විසින් නිකුත් කරනු ලබන ආඥාවක්. එය කඩ කිරීම දඬුවමකට හේතු වෙනවා කියලා. එහෙනම් අපට කෙටියෙන් කියන්න පුළුවන් නීතියක් කියන්නේ පුද්ගලයෙකුගේ බාහිර හැසිරීම් පාලනය කිරීම සඳහා නීතිමය රෙගුලාසි, නැත්නම් කිසියම් නීතිමය බල අධිකාරියට යටත්ව පවත්වා යනු ලබන නීතිමය රෙගුලාසි වශයෙන්. එහෙනම් මේ නීතිය අර්ථකථනය කිරීමට දැන් හැකියාව ලැබුණා. එහෙනම් ඊළඟට අපි බලමු මේ නීතියක තියෙන ගුණාංග. මේ නීතියේ ගුණාංග වශයෙන් අපිට පේනවා, අපි පිළිගන්නවා නීතිය සියලු දෙනාටම සමාන විය යුතුයි. නීතිය සියලු දෙනාටම නීතිය රැකවරණය ලැබිය යුතුයි. ඒක අයිතිවාසිකමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එහෙනම් දියුණු නීති පද්ධතියින් පවතින ශිෂ්ට සම්පන්න සමාජවල අත්‍යවශ්‍යම ගුණාංග කිහිපයක් අපි දැන් බලමු. මොනවාද දුවේ පුතේ නීතියක පවතින ගුණාංග? දැන් ඕගොල්ලෝ ලියා ගන්නවා ඇති කියලා මම හිතනවා. පළමුවෙනි එක තමා අධිකාරී බලය පදනම් කරගෙන රජයේ විසින් පනවන ලද්දක් වීම. එතකොට වෙන කාටවත් මේක කරන්න බෑ. නීතියක ප්‍රධාන ගුණාංගයක් තමයි ඒකට අධිකාරිමය බලයක් තිබිය යුතුයි. ඒ අධිකාරිමය බලය ලබා දෙන්නේ ඒ පවත්නා රජයේ විසින්. එහෙනම් අධිකාරිමය බලය පදනම් කරගෙන රජයේ විසින් පනවන ලද්දක් වීම පළමුවන ගුණාංගයේ වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ගුණාංගයේ තමයි මිනිස් ක්‍රියාකාරකම් හා චර්යාවන් පාලනය කිරීමේ අරමුණින්ම පැනවිය යුත්තක් වීම. ඒ වගේම තුන්වෙනි එක යුක්ති සහගත සහ සාධාරණ විය යුතු වීම. ඒ වගේම පොදු සමාජ යහපත අරමුණු කොටගෙනම පැනවිය යුත්තක් වීම. වෙනස් වන සමාජ අවශ්‍යතා අනුව වෙනස් විය යුතුයි. ඒ වගේම නීතිය නිරවුල් වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ, උගත් නූගත් සෑම දෙනෙකුටම දැනගත ක්‍රියාත්මක ඒකට යටත් වෙන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම අපි දන්නවා නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක. එන්න ඒ නීතිය කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා, නීතිය නිර්වචනය කරන්න හඳුනාගත්තා, නීතියක පවතින ගුණාංග මොනවද කියලා හඳුනාගන්න තියෙනවා. එහෙනම් පුද්දුවේ පුතේ අපි ඊළඟට බලමු මේ නීතිය ගොඩනැගීමේදී වැදගත් වුණ මූලාශ්‍ර. ඒ කියන්නේ කිසියම් නීතියක් ආරම්භ කිරීමට බලපාන සාධක, නීතිය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර අපි හඳුන්වනවා නීතිමය මූලාශ්‍ර වශයෙන්. මේ නීතිමය මූලාශ්‍ර ගත්තාම පොතේ ඔයගලගේ පෙළ පොතේ තියෙනවා එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. රාජ්‍යයක උත්තරීතර නීතිය වෙන්නේ ඒ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ වගේම දෙවෙනි එක තමයි විවිධ නීති හා අනපනත්, ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන අනපනත් මෙයට අදාළ වෙනවා. ඒ වගේම අධිකරණ තීන්දුව, ඉහළ අධිකරණ විසින් දෙනු ලබන අධිකරණ තීන්දුව මේ සඳහා බලපාන. ඒ වගේම නීති විශාරදයින්ගේ මත සහ විද්‍යාත්මක සිද්ධාන්ත, සිරිත් විරිත් වගේම ආගම. එතකොට ආගම ගත්තහම අපි දන්නවා විවිධ ආගම් පදනම් කරගත්ත නීති සකස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් නීතිය, විහාර හා දේවාලගම් නීතිය, මේ වගේ නීති රාශියක් අපිට දකින්න ලැබෙනවා. එහෙනම් මේ නීතියේ ගුණාංග දැනගත්තා, නීතියේ මූලාශ්‍ර හඳුනාගත්තා. එහෙනම් ඊළඟට අපි බලමු නීති වර්ග. මේ නීති වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි දුවේ පුතේ, එක දේශීය නීතිය, දෙක අන්තර්ජාතික නීතිය. එහෙම නැත්නම් අපි මේකට කියනවා ජාත්‍යන්තර නීතිය කියලා. එතකොට කිසියම් රටක් තමන්ගේ දේශ සීමාව තුල බලපැවැත්වෙන පරිදි පනමනු ලබන නීතිය අපි හඳුන්වනවා දේශීය නීතිය කියලා. ඒ වගේම මේ දේශීය නීතිය රටේ අවශ්‍යතාවය අනුව සකස් කරන ලද්දක් වෙනවා. දේශීය නීතිය රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. එතන මේ දේශීය නීතියත් අපි නැවත කොටස් තුනකට බෙදෙනවා. ඕගලන්ගේ පොතේ බලන්න එක එක කියන සටහනේ එක තමයි අපි කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය. දෙවෙනි එක අපරාධ නීතිය. තුන්වෙනි එක සිවිල් නීතිය. එතනින් මෙතෙන්දී අපිට පේනවා රාජ්‍ය බලය ක්‍රියාවට නැන්වීමේ උත්තරීතර නීතිය තමයි ආණ්ඩුකම ව්‍යවස්ථා නීතිය කියලා කියන්නේ. මේකට අපි මූලික නීතිය කියලා හඳුන්වනවා. අපරාධ නීතිය ගත්තාම අසමාජයක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පුද්ගලයින් හයම් කණ්ඩායමක් වෙන්න පුළුවන්, සමාජයට විරුද්ධව කරනු ලබන වැරදි මේ සම්බන්ධයෙන් බලපහන නීති අපි හඳුන්වනවා අපරාධ නීතිය කියලා. ඒතර ඉතිහාසයේ ඉගෙන ගන්නකොටත් ඕගලන්ට පේනවා මේ අපරාධ නීතිය අතීතයේ රජ දවස කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. ඒතර දුවේ පුතේ මේ අපරාධ නීතියට වැරදි රාශියක් සම්බන්ධයෙන් දඩුවම් ලැබෙනවා. එකක් තමයි රාජ්‍ය විරෝධී ක්‍රියා, මහජන සාමය කඩවීමට බලපාන ක්‍රියා. ඒ වගේම මරණයක් සිදු කිරීම, මරණයේ සිදුවිය හැකි අන්දමේ ශාරීරික පීඩා ඇති කිරීම, තුවාල කිරීම, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, පොදු දේපළ වලට හානි කිරීම, දේපළ සොරකම් කිරීම, සොරබඩු ළඟ තබා ගැනීම, මත් දව්විය ළඟ තබා ගැනීම, අලෙවි කිරීම, මේ සියලුම දේ අයිති වෙන්නේ බරපතල වැරදි ලෙසට. මේ සඳහා ලබා දෙන්නේ දඬුවම් ලබා දෙන්නේ අපරාධ නීතියෙන්. තුන්වෙනි එක තමයි සිවිල් නීතිය. සිවිල් නීතිය කියන්නේ සමාජයක පුද්ගලයන්ගේ පුද්ගලික සම්බන්ධතා පාලනය කරන ඔවුනොවුන් අතර ඇතිවන වැරදි සම්බන්ධයෙන් බලපාන නීතිය. මේ යටතට විවිධ ගිවිසුම් කඩකිරීම්, විවාහ සම්බන්ධ ගැටලු, උරුමයන් සම්බන්ධ ගැටලු, අයිතිවාසිකම්, බැංකු ව්‍යාපාර හා වාණිජ කටයුතු සම්බන්ධ ගැටලු, ඉඩම් ගැටලු යනාදිය අපිට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දැක්කා නීතියක ගුණාංග කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා, නීති වර්ග හඳුනාගත්තා. ඒකේ එකක් තමයි දේශීය නීතිය, අනිත් එක අපි දැන් බලමු අන්තර්ජාතික නීතිය. පසුගිය දවස්වල ලෝගන්ඩ පේනෙන්න තිබුණා අපේ මේ ඉන්දියන් සාගරය තුල තෙල් නැවක් ඇවිල්ලා, ඒ තෙල් නැව විශේෂයෙන්ම මුහුදට දියවීම නිසා ඇති වුණ පාරිසරික හානිය. දැන් මේ වගේ අවස්ථාවලදී අන්තර්ජාතික නීතිය තමකුතේ බලපවත්වන්නේ. ඒතකොට අන්තර්ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තර නීතියක් කියලා කියන්නේ විශේෂයෙන්ම රටවල් අතර හෝ රාජ්‍යයන් අතර එමත් නැත්නම් අන්තර්ජාතික සංවිධාන මෙන්ම ඇතැම් අවස්ථාවල රාජ්‍ය නොවන ක්‍රියාදරයින් පුද්ගලයින් පාලනය කරන ලබන නීතිය අන්තර්ජාතික නීතිය කියලා ස්ටාක් නම් නීතිවේදියා විසින් අර්ථකථනය කර තිබෙනවා. ඒ අනුව අපට පේනවා අන්තර්ජාතික නීතිය බලපැවැත්වෙන ආකාරය ගත්තහම විවිධ නීති ශාඛා ඒ තුළින් පැන නැගිලා තියෙනවා. ඒ අනුව අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, පරිසර නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය ආදිය වශයෙන් අපිට කෙටි කරලා හඳුන්වා දෙන්න පුළුවන්. ඒත් එක්කම අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ අන්තර්ජාතික යුක්ති අධිකරණය බෙබඳු අන්තර්ජාතික නීති බලාත්මක කරන ආයතන වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් දැන් මේ ප්‍රධාන නීති ටික, ඒ කියන්නේ අපරාධ නීතිය, සිවිල් නීතිය සහ මූලික නීතියට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් නීති රීතීන් පද්ධතියක් තියෙනවා. ඒවා දිහා බලමු අපි. එතකොට මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. මේට අමතරව විශේෂ නීති වර්ග කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී උගහක් වෙලාවට පුරවැසි අධ්‍යාපනයේදී ගියවර ප්‍රශ්න පත්‍රයේදී ඔගලන්ට දකින්න ඇති මේ ප්‍රශ්න අහලා තිබුණ ආකාරය. එතකොට මේ විශේෂ නීති වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් එකක් තමයි උඩරට නීතිය. අනිත් එක තමයි තේස වලාමේ නීතිය. ඒ වගේම මුස්ලිම් නීතිය. මේ නීති තුන දිහා බැලුවාම අපිට පේනවා උඩරට නීතිය අතීත ශ්‍රී ලංකාවේ උඩරට රාජධානී සමයේ ක්‍රියාත්මක වෙච්ච නීතිය. එතකොට මේ ඉංග්‍රීසි යුගයේදීත් මේ නීතිය උඩරට ප්‍රදේශවල වාසය කළ සිංහලීන්ට පමණක් සීමා වුණා. වර්තමානයේ මේ නීතිය ක්‍රියාත්මක වෙනවා උඩරට සිංහලයින් සඳහා. ඔවුන්ගේ විවාහ කටයුතු වලදී, දික්කසාද කටයුතු වලදී, දේපල උරුමය වැනි කටයුතු වලදී මේ උඩරට නීතිය මගින් පාලනය වෙනවා. ඉතින් අපි කිව්වා තේසවලාමේ නීතිය. තේසවලාමේ නීතිය කියන්නේ දුවේ පුතේ, තේසවලාමේ කියන එකේ අර්ථය අපි දන්නවා භූමියේ චාරිත්‍රය. එහෙනම් උතුරු පළාතේ පදිංචි ද්‍රවිඩ වැසියන්ගේ චාරිත්‍ර මත ආරම්භ වුණ නීතියක්. මේක 1706 දී තමයි මේ චාරිත්‍ර එකතු කොට නීති පද්ධතියක් වශයෙන් සකස් කරලා තියෙන්නේ. වර්තමානයේ මේ නීතිය අද අපිට පේනවා උතුරු පළාතේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි ද්‍රවිඩ වැසියන්ට මේ නීතිය සීමා වෙලා තියෙනවා. මේ නීතිය මගින් ඔවුන්ගේ උරුම, අයිතිවාසිකම්, දේපල පිළිබඳ කරුණු පාලනය වෙනවා. තුන්වෙනි එක අතින් අපි හඳුන්වනවා මුස්ලිම් නීතිය. ඉස්ලාම් ධර්මයේ අදහන ඕනෑම අයෙකුට මේ මුස්ලිම් නීතිය අදාළ වෙනවා. මේ නීතියේ මූලාශ්‍රයන් ලෙස අල් කුර්ආනය, අල් හදීස්, සුන්නාස්, ඉජ්මා සහ කියාස් වැනි ලේඛන වැදගත් වෙනවා. 1806 දී සකස් කරපු මොහොම්මදියානු නීති සංග්‍රහය මේ අතර වැදගත් වෙනවා. ඒ තුලින් මුස්ලිම් විවාහ, දික්කසාද, උරුම, අයිතිමාසිකම්, නඩත්තු වැනි කටයුතු මේ නීතියට අදාළ වෙනවා. 1929 දී මුස්ලිම් නීතියට අනුව නඩු විසඳීම සඳහා පළමු වරට කාති උසාවිය පිහිටුවලා තියෙනවා. එතකොට පේනවා අපිට දුවේ පුතේ නීතිය කියන පාඩම දැන් කතා කරොත් අපි ආයෙ මුලට ගියොත් නීතියක් අර්ථකථනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. නීති වර්ග මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නීතියක පවතින ගුණාංග මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රධානම නීති වර්ග තුන හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම ක්‍රියාත්මක වන වෙනත් නීති පද්ධති මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ අනුව අපට පේනවා කිසියම් රාජ්‍යයක වගකීම වෙන්නේ තමන්ගේ රාජ්‍යය තුල තියෙන නීති රීති වලට අනුව සාමය කටයුතු පවත්වාගෙන යන්න. ඒත් එක්කම රට තුල ඇති වෙන විවිධ අර්බුද තියෙනවා, ගැටලු තියෙනවා, නීති කඩකිරීම් සිදුවන අවස්ථා තියෙනවා. ඒ දේශීය නීතියට අනුව කටයුතු කිරීම අවශ්‍යයි. ඒ වගේම රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදී අන්තර්ජාතික නීතියට අනුව ක්‍රියා කරමින් තමන්ගේ රටේ ගෞරවය ආරක්ෂා වන විදියට කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊළඟට මේකේ අවසාන කොටස අපි බලාපොරොත්තු වෙනවා නීති අප්‍රමාදව සහ අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමක් සිදු නොවන අවස්ථාවක ඇතිවන ගැටලු. ඒ නිසා නීති අප්‍රමාදව සහ යුක්ති සහගතව විසඳන්න ඕනේ. ඒක ඉතාම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාගවන නඩු දිහා බැලුවාම අපට පේනවා දීර්ඝ කාලයක් ගත වෙනවා මේ නඩු තීන්දුව ලැබෙන්න. ඒ නිසා නීතියේ අඩුපාඩු නිසා යුක්තිය පසිඳලීම ප්‍රමාද වෙන්න පුළුවන්. මේවට අධ්‍යයන පොදු සහායක පාඨ සාමාන්‍ය පෙළ විභාගයේ ඔයගලොන්ට දකින්න ඇති මේ ප්‍රශ්නේ අහලා තිබුණා. තුන්වෙනි කොටස හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස මොනවද අහලා තිබුණේ? අප්‍රමාදව සහ අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමක් සිදු නොවන අවස්ථාවකදී ඇතිවන්නා වූ අයහපත් ප්‍රතිඵල මොනවද කියලා. එහෙනම් අපි දැන් බලමු එවැනි අවාසිදායක තත්වයන් මොනවද කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එකක් තමයි නීතිය අප්‍රමාදව විසඳන්නේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? පුද්ගලයන් තුල අධිකරණ පද්ධතිය හා නීතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටෙනවා. ඒක ඉතාම අවාසිදායක කරුණක්. පුද්ගලෝ නීතිය විශ්වාස නොකරනකොට මොකද වෙන්නේ? කරදර කරන දේ ඉරියහෙර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම නීතිය වෙනුවට අවනීතිය ඉදිරියට එන්න පුළුවන්. රටක් තුල සිදුවන අපරාධ සහ දූෂණ වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම රටක් තුල නීතියේ සමානාත්මතාවය, සාධාරණත්වය පිරිහී යන්න පුළුවන්. යුක්තිය ඉටු කර ගැනීම සඳහා අනියම් ක්‍රම භාවිතා කිරීමට පෙළඹෙන්න පුළුවන්. ඒත් එක්කම යුක්තිය ඉටුකර ගැනීම සඳහා විශාල කාලයක් මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මිනිස්සුන් තුළ අධිකරණයට ඇතිබෙන ගෞරවය හීන වෙලා යනවා. එතන මෙන්න මේ කරුණු අනුව අපට පේනවා මොකද්ද අප්‍රමාදව නීතිය විසඳන්න ප්‍රමාද වෙනකොට මිනිස්සු තුළ ඇතිවන්නා වූ හැඟීම් මොනවාද කියන එක. ඒ නිසා දුවේ පුතේ අපි දන්නවා 1833 දණ්ඩ නීති සංග්‍රහයටත් අනුව සකස් කළ තියෙන මේ නීති පද්ධතිය අපේ රටේ ඉතාම වැදගත් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් දරුවන්ට ඒ තුලින් හඳුනා ගන්න පුළුවන් මේ හීන වෙන අවස්ථාවල් ඇති වෙන්නේ කොහොමද, ඒවාට ගැටලු සොයාගන්නේ කොහොමද කියලා. ඒත් එක්කම මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා පුතේ මේ COVID-19 වසංගතේ. මේ වසංගතය නිසා අපිට පේනවා ප්‍රවෘත්ති බලනකොට නීති රීති නිරෝධායන නීති කඩ කිරීම නිසා අත්අඩංගුවට ගන්න පුද්ගලයින් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නීතියට ගරු නොකිරීම. එතන මේ නීතියට ගරු කරන පුද්ගලයන් ඉන්නවා නම් හුඟක් වෙලාවට මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් 1833 දණ්ඩ නීති සංග්‍රහයට අනුව මේ තමන්ට මේ තිබෙන රෝගයක් තව කෙනෙකුට බෝ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. දණ්ඩ නීති සංග්‍රහයේ 298/399 කියන වගන්ති වලට අනුව මේ නිරෝධායන නීති කඩ කිරීම නිසා මාස 6ක සිර දඬුවමක් රුපියල් 10,000ක දඩයක්. ඒ වගේම තමන්ගේ පවුල් වලායත රජයේ රැකියාවල නිරත වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටක පවතින නීතිය අපි මොකද්ද කියලා දන්නවා. ඒ නීතියට අනුගතව කටයුතු කරොත් නීතිය සාමකාමීව යුක්ති සහගතව සමාජයක් තුල තිය නිසා සමාජයක් ආරක්ෂා කරන උපකරණයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම නීතියට අවනතව නීතිගරුකව කටයුතු කරමු. එතකොට මම මේ පාඩම ආශ්‍රයෙන් බුදුවේ පුතේ දැන් අහන්න බලාපොරොත්තු වෙන ඕගලන්ගෙන් ප්‍රශ්න කිහිපයක්. දැන් ඕගොල්ලෝ ලියාගන්න මේ ක්‍රියාකාරකම. 1. නීති විශාරදයින්ගේ නිර්වචනය අනුව නීතිය නිර්වචනය කරන්න. ඒ වගේම නීතියක පවතින ගුණාංග 3 ලියන්න. නීති මූලාශ්‍ර 4 නම් කරන්න. අපරාධ නීතියට අයත් වන වැරදි 5 ලියන්න. 5 ප්‍රශ්නේ අප්‍රමාදව හා අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමේ වැදගත්කම කරුණු 3 ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. ඒ අනුව අපට පේනවා මේ රටක නීතිම ගරුක ජීවත් වීම ඉතාම වැදගත්. ඒ වගේම නීතිය නොදැන සිටීමත් වරදක් කියලා අපි හඳුනාගෙන තියෙනවා. එනන් දුවේ පුතේ මේ පළවෙනි පාඩම අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඉතාම ජනප්‍රිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැක්කා පහුගේ මේ උත්තර පත්‍ර ඇගයින් වලදී සෑම දරුවෙක්ම ලියන්න උත්සාහ කළ තියෙන ප්‍රශ්නයක් තමයි ඔගලන්ගේ මේ පළවෙනි පාඩම නීතිය හා යුක්තිය කියන පාඩම. ඒ අනුව අපි ආයෙත් බලමු නීතිය කියන්නේ මොකක්ද කියන නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. නීතියක් මේ විශේෂයෙන්ම නීතියේ ප්‍රභේද හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නීතියක පවතින ගුණාංග මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඊළඟට නීතියට අමතරව ප්‍රධාන නීති වලට අමතරව ක්‍රියාත්මක වන සෙසු නීති පද්ධතීන් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම නීතියට ගරු කිරීම නිසා රටක ඇතිවන්නා වූ යහපත් තත්ත්වයන් ඒ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන ආකාරයේ හඳුනා ගන්න ඕනේ. අප්‍රමාදව සහ අපක්ෂපාතීව යුක්තිය පසිඳලීම නිසා රටක නීතිය වැදගත් වන ආකාරය හඳුනා ගන්න ඕනේ. ඒ නිසා අපි මේ පාඩමට පසුව ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරණ පද්ධතිය පිළිබඳව. එතන නීතිය ගැන දැනගත්තාම අධිකරණ පද්ධතිය ගැන හඳුනා ගන්න ඕනේ. ඒ අධිකරණ පද්ධතියේ අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණ මේ නීති මේ අධිකරණයන් වලින් ක්‍රියාත්මක වන වැරදි වලට දෙන දඬුවම් මොනවද කියලා අපි හඳුනා ගන්න ඕනේ. දුවේ පුතේ ඔබ සැමට නිරෝගී සුවයක් ගත කරන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.